අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ රුහුණු ගුරු ගෙදරින් ඔන්න මම ආවා 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබ හමුවට පුරවැසි අධ්‍යාපනය විෂයෙන් පාඩමක් අරගෙන. අද ඔබ සමගව පාඩම සාකච්ඡා කරන මම ගාල්ල අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශක M.W.L.G. නිමාලි. අද අප සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ තොරතුරු විමසා බලන්න. ජන සමාජයකට පාලන ක්‍රමයක් අවශ්‍ය වුණේ කවර හේතු නිසාදැයි පළමු අප සොයා බලන්න ඕනේ. දුවේ පුතේ, ඈත අතීතයේ සිට මිනිසා තම අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුවට සාමූහිකව ජීවත් වෙන්න පුරුදු වෙලා සිටියා. සමාජය ක්‍රමයෙන් දියුණු වන විට ජන සමාජයේ යහ පැවැත්මට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පාලන ක්‍රමයක් අවශ්‍ය වුණා. එහෙමනම් දැන් ඔයාලට මතක ඇති සමාජයේ දියුණුවත් සමග තමයි පාලන ක්‍රමයක අවශ්‍යතාවය ඇති වුණේ. මේ නිසා ලෝකයේ විවිධ රාජ්‍යයන් පාලනය සඳහා විවිධ ක්‍රමවේද භාවිත කළා. එවැනි ක්‍රමවලට උදාහරණ ලෙස රාජාණ්ඩු පාලන ක්‍රමය, සමූහාණ්ඩු පාලන ක්‍රමය, ශදලාණ්ඩු පාලන ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. ඔබ අසා ඇති නේද? අතීතයේදී අපේ රටේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් පැවතුණා. අප රටේ රාජාණ්ඩු ක්‍රමයේ සිටි අවසාන පාලකයා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රාජ්‍යයන් තම රටවල් පාලනයට යොදාගෙන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. එහෙමනම් අප දැන් පිළිතුරු සොයමු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යනු කුමක්ද යන ප්‍රශ්නයට. දරුවනි, ප්‍රජාව යනු ජනතාවයි. තන්ත්‍රය කිව්වේ පාලන ක්‍රමයට. වාදයන්ින් අදහස් කළේ මතවාදී. ඒ අනුව ජනතාව විසින් ඔවුන්ගේ පාලනය සඳහා පවත්වාගෙන යනු ලබන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා සරලව හඳුන්වා දෙන්න පුළුවන්. එහෙමනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා කියන්නේ ජනතාව විසින් ඔවුන්ගේ පාලනය සඳහා පවත්වාගෙන යනු ලබන පාලන ක්‍රමයට. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ජනතාවට ඍජු, එහෙම නැතිනම් වක්‍රව පාලන කටයුතු සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා. දරුවනි, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විද්වතුන් විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වුණු ඒබ්‍රහම් ලින්කන් ප්‍රකාශ කළේ ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යනු ලබන ජනතාවගේ පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බවයි. සියලු දෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කියන අදහස ඉදිරිපත් කළා සීලර් විසින්. මා දැන් ඔබට පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳව ඉදිරිපත් තුන අදහස් වලින් දෙකක් පමණයි. මතකද මේ අදහස් ඉදිරිපත් කළ දෙදෙනා? ඔව්, එක්කෙක් තමයි ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. අනෙක් කෙනා සීලර් කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ චින්තකයන් දෙදෙනෙක්. මේ දෙදෙනා තමයි සීලර් සහ ඒබ්‍රහම් ලින්කන්. මෙතෙක් අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන්න පිළිබඳවයි සොයා බැලුවේ. දැන් අප ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආරම්භය හා විකාශනය සිදුවුණේ කෙසේදැයි විමසා බලමු. දුවේ පුතේ, 9 ශ්‍රේණියේ 3 වන පාඩම් මේකක ඉගෙනගත් ඔබ දැනටමත් දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වුණේ කවර රටෙන්ද කියලා. ග්‍රීසියෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වුණේ. ග්‍රීසියේ ඇතැන්ස් පෞර රාජ්‍යයේ පාලන කටයුතු ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පදනම්ව සිදු කළ බවයි සඳහන් වෙන්නේ. ඇතැන්ස් පෞර රාජ්‍යයේ පාලන ආයතනය උනේ පුරවැසි සභාව. පාලන කටයුතු වලදී සියලුම පුරවැසියන්ගේ කැමැත්ත විමසීමට ලක් කරලා තියෙනවා. ඔන්න දරුවනි, ඇතැන්ස් පෞර රාජ්‍යයේ පුරවැසියන් සියලු දෙනාම පාලනයට සහභාගී වුණත් පාලනයට වරම් නොලැබූ කණ්ඩායම් 3කුත් සිටියා. ඒ තමයි නගරවැසි කාන්තාවන්, වහලුන් හා විදේශිකයන්. ඒ වගේම පෙරදිග රටවලත් අතීතයේදී පැවති පාලන ක්‍රම තුල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ දැකිය හැකි බව ඉතිහාසය අපට පවසනවා. අපේ අසල්වැසි රට ඉන්දියාවනේ. ඉන්දියාවේ ක්‍රිස්තුපූර්ව 6 වන සියවස වන විට පැවතුණු සුලොස් මහා ජනපද අතරින් වච්චි ජනපදයේ තිබුණේ සමුහාණ්ඩු පාලන ක්‍රමයක්. සප්ත අපරිහානීය ධර්ම අනුව තමයි වච්චි ජනපදයේ පාලන කටයුතු සිදු වුණේ. නිතර රැස්වීම, සාකච්ඡා කිරීම, සමගිව රැස්වීම, සමගිව සාකච්ඡා කිරීම, සමගිව විසිර යාම, පැන වූ නීති නොපිරිහෙලා ක්‍රියාත්මක කිරීම, ඒවා පිළිපැදීම වැනි සප්ත අපරිහානීය ධර්ම තුල පවතින ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තුලත් දකින්න පුළුවන්. ඔබට මතකද සොළොස් මහා ජනපදවලින් සමූහාණ්ඩු පාලන ක්‍රමයක් පැවති ජනපදේ? ඕ වච්චි ජනපදයේ තමයි මේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අනුව පාලන කටයුතු කරගෙන ගියේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමේ ප්‍රධාන ස්වරූප දෙකක් යටතේ විමසා බලන්න පුළුවන්. දුවේ පුතේ ඉන් එක් ස්වරූපයක් තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. අනික වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී. මෙය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී කියලා හඳුන්වනවා. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූප දෙකයි, එකක් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය, අනික වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලත් හඳුන්වනවා. දැන් ඔබට පැහැදිලි ඇති. රටක ජනතාව එක ස්ථානයකට රැස්වෙලා ඍජුව හා ඉක්මනින් රාජ්‍ය පාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කරලා ජනතා කැමැත්ත මත තීරණ ගන්නවා නම් එතන ඇත්තේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. එවැනි පාලන ක්‍රමයක් පැවති රටකට හොඳම උදාහරණේ තමයි අප පෙර කතා කළ ඇතන්ස් පෞර රාජ්‍යය. පාලන ක්‍රමයක් ලෙස වර්තමානයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පුළුවන් කමක් නැහැ. දූල පුතාල දන්නවද ඒකට හේතු මොනවද කියලා? වර්තමාන රාජ්‍යවලට විශාල භූමි ප්‍රමාණයක් අයත්නේ. ඒ වගේමයි ජනසංඛ්‍යාවත් වැඩි. මේ නිසා එක්තැනකට රැස්වීමත් අපහසුයි. අතීතී වගේ නෙමෙයි සමාජ අවශ්‍යතා සංකීර්ණ වෙලානේ. මෙන්න මේ නිසා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පාලනය සඳහා භාවිතා කිරීමේදී ගැටලු මතුවෙනවා. මේ ගැටලු නිසා වර්තමානයේ ක්‍රියාත්මක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙලා තියෙනවා. එහෙමනම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භය සිදුවන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවීම නිසා බව ඔබට වැටහෙනවා ඇති. නියෝජන එහෙම නැත්නම් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ මහජනයා වෙනුවෙන් තෝරා ගන්නා නියෝජිතයන් මගින්. මීළඟට අපගේ අවධානය යොමු වන්නේ පාලන ක්‍රමයක් ලෙසත් ජීවන ක්‍රමයක් ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද වැදගත් වෙන්නේ කියලා සොයා බලන්න. වර්තමාන රාජ්‍යයන් බොහොමයක්ම දරුවනි බහු සංස්කෘතික ජන සමාජයන්ගෙන් යුක්තයි. මේ වගේ සමාජයන්හි සෑම සමාජිකයෙක්ම පාලනේ කොටස්කරුවන් බවට පත් වෙනවා. මින් අපට පෙනෙන්නේ මහජන කැමැත්ත මත පාලනය සිදුවෙන බව. ඒ වගේමයි නියෝජිතයන් පත්කර ගන්නෙත් බහුතර කැමැත්ත අනුව. ජනතා ඡන්දයෙන් වැඩි නියෝජිත පිරිසක් තේරී පත්තුණු කණ්ඩායමට, එහෙමත් නැතිනම් පක්ෂයට තමයි ආණ්ඩු බලය හිමිවන්නේ. නීති සම්පාදනය කරන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්තුණ නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත මත. දැන් වැටහෙනව නේද? පාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වන ආකාරය. ඒ වගේම අන්මත ගරුකරන, සමානාත්මතාව ගරුකරන, අයිතිවාසිකම් භුක්ති විඳින අතරම යුතුකම් ඉටු කරන සාකච්ඡා මගින් තීරණ ගන්න ජන සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙවැනි ජන සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් කුමක්ද කියලා විමසා බැලුවා. ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යනු ලබන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඉගෙන ගත්තා. එහි ආරම්භය හා විකාශනය වූ ආකාරයත් කතා කළා. ආරම්භය ග්‍රීසියෙන්, විකාශනය වෙනවා ඇතන්ස් පෞර රාජ්‍යයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ඉඳලා විකාශනය ආරම්භ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූප ගැන ඔබ සමග මා කතා කළා. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූප දෙකයි. එකක් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, අනික ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. මීළඟට මම කතා කරා වර්තමානයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීමට හේතු. අපි දැක්කා වර්තමානයේ රාජ්‍යයන් තුල භූමි ප්‍රමාණය විශාලයි, ජනසංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා. මේ ජනසංඛ්‍යාවට එක තැනකට රැස්වෙන්නත් බැහැ. සමාජ අවශ්‍යතා සංකීර්ණ වෙලා. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදය වර්තමානයේ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවෙන ආකාරය පිළිබඳවත් ඔබට කියලා දුන්නා. ඒ වගේම පාලන ක්‍රමයක් ලෙසත්, ජීවන ක්‍රමයක් ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වැදගත් වෙන ආකාරය අප අද පාඩමින් කතා කළා. දැන් ඔබට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් පැවරුම් වලින් පුරවැසි අධ්‍යාපනයට අදාළ පළමු පැවරුම වෙත අවධානය යොමු කරන්න. එහි ඔබට මම දීලා තියෙනවා සංකල්ප සිතියම. මේ සංකල්ප සිතියම ඔබට දැන් සම්පූර්ණ කරන්න පුළුවන් අද ඉගෙනගත්ත තොරතුරු වලින්. මීළඟ රුහුණු ගුරු ගෙදරින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ තවත් බොහෝ තොරතුරු රැගෙන ඔබ හමුවීමට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම ගාල්ල අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශක එම් ඩබ්ලිව් එල් ජී නිමාලි.
අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.